හොඳයි. අද මේ ඇත්තේ මේ පටිච්චසමුප්පාද ධර්ම පිළිබඳව විස්තර කරන ලබන දේශනා මාලාව ගැන කියනවා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංඝා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය බොහෝ කියන කරුණ විස්තර කළේ මම මතක හිටියේ. අද භව පත්‍ය ජාති භව නිරෝධා ජාති නිරෝධෝ කියන කරුණයි විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මතක ඇති ජීවාවේ අපි භව කියන වචනේ විස්තර කරනකොට කර්ම භවසා උත්පත්ති භව කියන කොටස් දෙකක් ඉදිරිපත් කරනවා. මේ භවපත්‍ය ජාති කියනකොට ජාති ඇතිවන්නේ අර උත්පත්ති භව නිසා නෙවෙයි. මේ කාරණාවෙන් අපිට තේරුම් ගන්නට පුළුවන් මේ සුද්ධාවාසයේත් පුනම් භවයේ සිදුවන ආකාරය පැහැදිලිව තේරුම් ගත්තොත් සුද්ධාවාසයේ උපදීමට නම් අනිවාර්යයෙන්ම අනාගාමී විශේෂිතින් නැතුවන අනාගාමී විශේෂිතින් කෙනෙකුට අනිවාර්යයෙන්ම හතර වෙනි ධ්‍යානයවත් වෙනවා. ඒක නිසා මරණ මොහොතේ හතර වෙනි ධ්‍යානයේ සිහිපත් වෙලා ඒකලින් තමයි සුද්ධාවාසයේ උපදීන්නේ. මේ සුද්ධාවාසයේ ඉහළම ආයු ප්‍රමාණය දක්වලා තිබෙන පොත්වල පරිපාලෝහාත දනක් වශයෙන්. ලෝකේ බුදුරූප පහළවන්නේ සාමත්ව කලාතරකින් සමහර විට බුදු කෙනෙක් බුදෙන්නා ඊට පස්සේ ලෝක බුදු කෙනෙක් බුදෙන්න එකක් ලක්ෂ ගණනක් යනවා සමහර විට කල්ප අසංඛේ ගණනක් යනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේ බෝසත් මොළේ නියත වගේම ලක්ෂ දවසේ සිට අපේ බුදුහමෝ දක්වා බුදුරු ලෝකේ පහළවෙන විෂයයට නම්මයි සාමාසංඛ කල්ප ලක්ෂක් හේ සඳහන් ගත උන. නමුත් මේ බුදුරු විෂයයට දිනාන ලෝකේ පහළවෙන තියෙන කල්ප 10ක කාල සීමාවක් අනිත් මුළු අගසානාසංඛ කල්ප ලක්ෂයකින් මේ කල්ප 16 10 අඩුවනාට පස්සේ අනිත් කල්ප වලටත් බුදු කෙනෙක් ඉන්නේ. එතකොට කල්ප අසංගයක නම් බුද්ධ ශ්‍රෝණේ ඒවා තියෙනවායි බුදුහමඳුන්ගේ ප්‍රශ්නේ. එවැනි කල්ප අසංගක ගානාව බුද්ධ ශ්‍රෝණේ කාලයක් වශයෙන් තමයි සලකන්නේ සිදුවන්නේ. මොකද මේ දක්වාම එක කල්පයකදී බුදුර හතර දෙනෙක් හෝ ඒක තුන් දෙනෙක් නැත්නම් පස්ලෙක නම් මේ කල්පේ හැදෙන්න පදින් තහ පහලලා නැහැ එහෙම පහලලා සිටියොත් ඊට පස්සේ බුද්ධ ශ්‍රෝණිය කල්ප අසංඛ්‍යයක් තියෙනවා කියලා හැම පොත්වල දැක්කේ කියලා. එතකොට සුද්ධාවාසයේ කියනදලා මුළු ආවාස කාලෙම කල්ප 84 තන දාරුනේ. 84,000 කම ඉඳලා කෙරෙනවම පෑවත් ඊට පස්සේ බුදු කෙනෙක් බුදු වෙන්නට කල්ප අසංඛ්‍ය ගානක් යනකොට ඒ ලෝකවල සම්පූර්ණ කිස්සල යනවා. කිසිම භක්මියක ඒ ලෝකවල නැහැ කල්ප ගණන් තිස්සේ කල්ප ලක්ෂ කෝටි අසංඛ්‍ය ගණන් තිස්සේ. ඒ ලෝක තිබුණාට ඒකේ නිදා ඉදීමක් සිදුවන්නේ නැහැ. ඒක නිසා උත්පත්ති භව නෙවෙයි භවපත්‍ය ජාති කියන එකට ප්‍රධාන වන්නේ කර්ම භව කියන එක. එතකොට මේ කර්ම භව නිසා ජාතියේ උපදිනකොට මේ කර්ම එන නියාමයක් තියෙනවා මරණ මොහොතේදී. ඒක තමයි ගරුකසන් නාචින කටස්සා කියලා පොතේ දක්වා තිබෙනවා. ගරුකසන්යක් කළා නම් අනිවාර්යෙන්ම ගරුකසන් කියන්නේ ප්‍රබල කර්ම. අපිට දැක්කේ නම් ප්‍රඥානම් ගරුකව කර්ම. කොෂු දැක්කේ නම් ධ්‍යාන සිද්ධාය දේවල්. එහෙම කර්මයක් කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම මරණ මොහොතේ ඒ කර්මය තමයි ඉදිරියට එන්නේ. ගරුක සංඥාවක් කරන්නේ නැත්නම් මරණය වුණේ නැන්න කියන අවස්ථාවේදී කරන ලද කර්මයක් ආසන්න කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙනවා. එහෙමත් නැත්නම් මේ ජීවිතේ පුරා ආචින්න කර්මයක් වශයෙන් නැවතනද පුරුදු කරලා තියෙන කර්මයක් ඉදිරිපත් කරන්නට ඉඩ තිබෙන බව පොත්වල දක්වනවා. ඒ කර්ම එකක්වත් නැත්නම් ගරුක ආසන්න ආචින්න කියන කර්ම එකක්වත් නැත්නම් මේ සංසාරයේ පුරා කවදා හෝ දවසකදී කරන ලද කර්මයක් හටත් කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙන බව ඒ දැක්කේනවා. එතකොට ඒ ගරුක ආසන්න ආචින්න කටත්තා කියන කර්ම මරණ මොහොතේ ඉදිරිපත් වෙනකොට ඒ කර්ම ඉදිරිපත් වෙන ආකාරයක් වශයෙන් බුදු පොත්වල දක්වා තිබෙනේ කර්මයක් වශයෙන් කර්ම නිමිත්තක් වශයෙන් සහ ගති නිමිත්තක් වශයෙන් ඒ කර්මයක් කර්ම නිමිත්තක් සහ ගති නිමිත්තක් වශයෙන් මේක ඉදිරිපත් වෙනකොට ඒදී අත්ත වශයෙන්ම අපේ මනසට අරගෙන මරණ කෙනා මැරෙන කෙනාගේ මනසට අරමුණු වන්නේ කර්ම නිමිති සහ ගති නිමිති වුණාට පරමාර්ථ වශයෙන් අරමුණු වන්නේ ඒවා නෙවෙයි. මේක පස්සේ මේ ඇත්ත තේරුම් ගන්නට පුළුවන් වෙනවා. එතකොට මේ ධාතේ වෙනදීනේ පුනර්භවයේ වෙනදීනේ බහපක්ෂා ධාතේ කියනකොට මේ කර්ම භවය නිසා ඒ බව බුදුරජාණන් වහන්සේ අනුගතයෙන් තමයි චිදනිපාතයේ කඩව සූත්‍රයකම ලෙසින් දක්වලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් විමසනවා. බොහෝ බොහෝ තිබන්ති යොච්චති ඉදිට්ඨාව සානකෝ භන්තේ බොහෝ උපෝතිගේ. භවයේ භවයයි කියලා ප්‍රකාශ කරනවා. මේ භවය කියන එක දෙතකේම සිහි කරනවාද නැත්නම් දෙතකේම භවයක් ඇති වෙනවාද? භවයක ගිහිල්ලා ප්‍රතිසංගයක් ගෙන දෙනවාද කියන අර්ථයන් තමයි ඒ පාඩම් දැක්කේ. ඒක පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්දහන් ගම් ප්‍රශ්නයක් අහනවා කියලා. කාමදාතු වේපක්ඛංච ආනන්ද කම්මන්නා භවිෂ්ය අපින කෝපං වෝපඤ්ඤායෙත් කියලා. මේ කාමදාතුක විපාකයක් වශයෙන් පළදීමට හේතුඵල වන කර්මයක් නැත්නම් ආනන්ද කාම භවයක් පනවන්නට පුළුවන්. ඒකයි ප්‍රශ්නේ. ඒ කියන්නේ කාමදාතුක විපාකයක් වශයෙන් පළදීමට මොන භවයකින් දීමට හේතු වන කර්මයක් නැත්නම් එවැනි කෙනෙකුට කාම භවයක් පනවන්න පුළුවන්ද? නොකී සම්බන්ධයේ ඒ පනවන්න බැහැ ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒකට පිළිතුරු දුන්නා. එතකෝ ආනන්ද කම්මන්තස්සම් විඤ්ඤාණං බිඳං සම්නාතේ නේවෝ අවිද්‍යා නිවරණං සත්තානං සංඝා සංයෝජනං ඊනාය ධාතුවා විඤ්ඤාණං ප්‍රතිච්ඡසං ඊමංකෝ ආනන්ද ආයතින් පුනම් භවානුබ්බත්තේ සෝති එලෙසම ආනන්ද කම්මන්තස්සම් කර්මයේ තමයි ශ්‍රේෂ්ඨය විඤ්ඤාණං දීදං විඤ්ඤාණේ තමයි දීජේ සංහාසයේ හෝෂණයේ චේතනමනේ වතුරුගතිය සංහාරයි. අවිද්‍යා නීවරණ සත්‍යයන් සංහා සංයෝජනන අවිද්‍යා නීවරණයේ මෙසේදී සංහා සංයෝජනෙන් බැඳී ගිය සත්‍යංගේ විඥාණය සීනාය ධාතව මේ සීන ධාතව වශයෙන් සැලකෙන කාම රූපී පිටන. ඒ වගේම කොවානන්දේ ඉඳන් තමයි ආනන්ද ආර්ථික පුනක් භවانی බතිය හෝටි නැවත ආයත් හදනක පුනක් භවයේ දෙන දෙන්නේ. මේ වගේ වන්දන රූප ධාතු වේපක්ඛන්ති කොවානන්ද සම්මන්න භවිෂාපින කෝ රූප භව පඤ්ඤායති කියලා. අරූප භව ගැන හිත සුණන්නේ නැසන. මේ රූප භවයේ කෙටිමත හේතු පාදකන කර්මයක් නැත්නම් ආනන්ද රූප භවයක් පනවන්නට පුළුවන්. රූප ලෝක බකුණල රූපවච බකුණ ලෝක 15 තියෙනවා 16ක් තියෙනවා. ඒ 16 උපදින්නේ පළවෙනි දේහතුනේ හතරේම කියන රූපවච ධ්‍යාන උපබවලට වයි කරන. ඒ ධ්‍යාන උපදවකට නැති කෙනෙකුට ඒ බකුණ ලෝක තිබුණාට ඒ යෝගින්න පිළිසඳ ගන්නට බැහැ. උන්නල් භවය ලබා ගන්නට බැහැ. එතකොට එවැනි කෙනෙකුට රූප භවයක් පනවන්නට හැකියාවක් නැහැ. අරූප ලෝකයේ උපදීමට නම් අනිවාර්යයෙන්ම අරූප වාච ධ්‍යාන සිත්ති දෙන්නට ඕන. අරූප වාච ධ්‍යාන සිත් උපදවාගත්තු නැති කෙනෙකුට අරූප ලෝකයක් පනවන්නට බෑ. ඒක නිසා කර්ම භව තුළින් තමයි නැවත තැනක උපදීනේ මේ උත්පත්ති භව කියන එක ඒකට ප්‍රධාන වන කාරණාවක් හයි. ඒකට කම්මෙන න්‍යාමයක් තමයි අපි කලින් කිව්වේ දරුකාසන වාචන කටත්තා කියලා. ඒ කම්ම ඉදිරිපත් කරන ආකාර තුනක් දක්වා තිබෙනවා. එකක් තමයි කර්මය නැත්නම් කර්ම නිමිත්ත නැත්නම් ගති නිමිත්ත. මම කලින් කිව්වා මේකට අරමුණු වන්නේ කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියුවට පරමාර්ථ වශයෙන් ඒවා නෙවෙයි කියලා. දැන් උදාහරණ වශයෙන් අපි හිතමු මරණ මොහොතේදී සමහර උන්ට ගති නිමිත්ත තියෙන උපදින ස්ථානයේ තියෙනවා. නරකාය නරකොලෝක දින ඇයට ගුන්දර තියෙනවා. එහෙම දැකලා කය ගන්න අවස්ථා අනන්තවත් නෑට සමාහෙට අසන්න දෙන්නේ. එහෙම කියලා උදාහරණයක් ගමු. එහෙම වෙනකොට එයා නැරෙන කෙනාගේ සිතට වැටෙනවා අපේ ආධිත සිහිනයක් දකිනවා වගේ පේනවා. මේ ගුන්දර. ඒක තමයි එහෙම මට ගුන්දර තියෙනවා කියලා ඒගොල්ලෝ කියන්නේ. ඇත්ත එකක් නෙවෙයි. එයාගේ මනසට වැටෙන නිමිත්ත. මේක දකිනකොට මහාගේ සිතතල මනෝවිද්‍යාන විඥානස්කන්ධය ඇති ඇති නැති නැති යමක් හිතා සිටිනවා. මේක තියෙන ශබ්ද තමයි සමහර විට ඇහෙන අවස්ථා තියෙනවා මරණ මොහොතේදී. ඔය දිව්‍ය ලෝකවල එහෙම උපදිනකොට දෙවියන් කතා කරන අය මේ දිව්‍ය ලෝකෙට යන කියලා එහෙම කියන අවස්ථා අපි අහලා තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී සෝත විඥානය පහළ වෙනවා. මේ විදිහට විඥානස්කන්ධයේ ඇතිවීමක් නැතිවීමක් තමයි ඒ ගති නිමිත්ත දකින්න කෙනාගේ සිත තුළ ඇතිවන්නේ. ඒ ගති නිමිත්ත එයා හඳුනා ගන්නවා. සංඥා ස්කන්ධයක් ඒකට තියෙනවා. ඒ ගති නිමිත්ත ආවට පස්සේ මෙහිදී දින්දන නම් දැක්කේ බියක් දැනෙනවා. ඒ වගේම දුකක් දැනෙනවා. වේදනා ස්කන්ධයක් සංස්කාර ස්කන්ධයක් ඇතිවෙනවා. එයාගේ චේතක අනුකූලව එයාගේ චිතේ ශරීරයක් ස්ථාපන වෙන රූප ස්කන්ධයක් දැනෙනවා. ඒක කර්ම නිමිත්තක් තමයි තේන්නේ. නමුත් එහිදී පරමාර්ථයන් සිදුවන්නේ මොකද්ද? පංචස්කන්ධ ධර්මයක් අරමුණු වන් මේක ගැඹුරු කාරණාවක් එකක් හිතලා බලුවට පස්සේ මෙයාට තේරෙයි. දැන් අපි හිතමු කර්මයක් සිහිපත් වෙනවා කර්ම නිමිත්තක් සිහිපත් වෙනවා කියලා. රතන නිමිත්ත ගැන ඉස්සෙල්ලා කතා කරමු. මුලින්ම සිහිපත් ගන්න කර්මයවත් කර්ම නිමිත්තක් නෙවෙයි පරමාර්ථ වශයෙන් රතනකොට පංචස්කන්ධ ධර්මයන් වේදී සිහිපත් වන. එතකොට කර්මයක් කරන එක කුසල වේවා අකුසලයක් වේවා කර්මයක් කරන එක පහළවන්නේ පංචස්කන්ධ ධර්ම. මේකට මම කලින් කියවා මතක ගැනීම ධර්මයක් ශ්‍රවණය කරනින් පවා ඇතිවන්නේ පංචස්කන්ධ ධර්ම බව. මේ ධර්මය අහනවා සෝත විඥානය තියෙනවා ඒ පිළිබඳව මනෝ විඥාන පහළ වෙනවා ධර්මයෙන් කියන වචන හඳුනා ගන්නවා සංඥා ස්කන්ධය තියෙනවා ඒ පිළිබඳව උපේක්ෂා වේදනාවක් හෝ කවර වේදනාවක් හැටියෙන් වේදනාවක් පහළ වෙනවා වේදනා ස්කන්ධේ ඒ ධර්මයේ පිළිබඳව ඒ කරුණ අවබෝධ වීමදී කරුණ අවබෝධ වීමෙන් අවස්ථාවලදී සමාගයේ සිට තුළ සංස්කාර භාවයන් පහළ වෙනවා එතකොට මෙතන වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතර ජනිතවන්නේ ඒකට අනුකූලව රූපස්කන්ධයක් ඇති වෙන්නේ නැති වෙන නිසා. එනවා චිත්ත කරන ශබ්දේ කනුව රූපේ වෙනස් වෙන්නේ නැති වෙන නිසා. ඒකට මේ ධර්මයේ ශ්‍රවණය කරන විටත් මේ පංචස්කන්ධ ධර්මයන් රැස්වීමක් මෙතන තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කනුද සූත්‍රයේ එක්තරා තැනකදී දක්වනවා පඤ්චනීය සූත්‍රයේ මා හිතන්නේ සූත්‍රේ නම රූපං රූපස්සහ සංකතං අභිසංකරන්ති වේදනං වේදනස්සහ සංකතං අභිසංකරන්ති සංඥා සංකතස්සහ සංකතං අභිසංකරන්ති සංඛාරේ සංඛාරස්සහ සංකතං අභිසංකරන්ති විඤ්ඤාණං විඤ්ඤාණස්සහ සංකතං අභිසංකරන්ති මේ කන්ම සංස්කාර රැස්න විට රූපං රූපස්සහ සංකතං අභිසංකරන් රූපේ මගේ කියලා හිතා රූපේ උපාදාන කරගෙන රූපේ පිහිටලා රූපයක් නැයි මේ රැස් කරන්නේ වේදනාව මමයේ මගේ ආත්මයක් වේදන නැත්නම් වේදනාව උපාදාන කරගෙන වේදනාව කෙරෙහි බැඳිලා වේදනාව මේ රැස් කරන්නේ මෙලෙසුන් සංඥා සංකාර විඥාන කියන සසස්කන්ධ ධම්මත් ඒ ආකාරයෙන් ග්‍රහණය කරගෙන ඒ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ නාම ධර්ම සංස්කාර තමයි රැස් කරන්නේ. ඒකට මෙතන පංචස්කන්ධ ධර්මයන් රැස් වෙන්නේ තම කුසල ප්‍රශ්නා කියලා තමයි මිනිස් ලෝක සත්‍ය හිතන්නේ. කුසල රැස්වීමක් තිබෙනවා නැතුව නෙවෙයි ඒ කුසල රැස්වීම රැස් වෙන විට රැස් වෙනවා කියන්නේ දැන් අපි සංස්කරණය වෙන විට තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් මෙතන රැස් කරන. එතකොට රැස්කලේ පංචස්කන්ධ ධර්ම නම් පසුවිලාවක අපි සිහිපත් කරන විට සිහි වෙන්නේ පංචස්කන්ධ ධර්ම. රැස්කලේ පංචස්කන්ධ ධර්ම නම් ඒකෙන් නැවත විපාකයක් ලබා දෙනවා නම් ලබා දිය යුතු වන්නේ පංචස්කන්ධ ධර්ම. එතකොට මරණ මොහොතේ කර්මයක් සිහිපත් වෙනත් එහෙම අපි හිතමු කර්මයක් හරි කර්මයෙන් කවරක් හරි සිහිපත් වෙනවා කියලා. ඒ සිහිපත් වෙන විට ඒ වෙලාවේ සමංගීම පංචස්කන්ධ යටි නැති යාමක් හැර වෙන දෙයක් උත නැහැ. එතකොට කන්නේ කියුවත්, කර්ම නිමිත්තේ කියුවත්, ගති නිමිත්තේ කියුවත්, මේ සෑම එකක්ම තමන්ගේ පංචස්කන්ධ ධර්ම ඇති වෙන්නේ නැති වෙන යාමක් තමයි ඒ මරණ මොහොතේදී සිදුවන. එතකොට මේ මරණ මොහොතේදී සිදුවන ඒ කර්මයේ කියන්නේ කර්ම විඥානය කියනවා. සුත්තිසිත කියන්නේ මරණයට පත්න සිතට. බොහෝ දෙනෙක් වැරදියට කල්පනා කරනවා සුත්තිසිතෙන් තමයි නැවත පුනර්භවය දෙන දෙන්නේ නැවත උපදින්නේ කියලා. මේක වැරදියි. මොකද ඔය අභිධර්මයේ පොත්වල දක්වා තිබෙනවා ප්‍රතිසංගිය නැවත තැනට පහළ වීම ගැන දෙන විඥානය තමයි ප්‍රතිසංගි විඥානය තමයි බහාංග කොටේ කරන්නේ චුති කොටේ කරන්නේ කියලා. එතකොට ප්‍රතිසංගි විඥානය කොටේ තුනක් වශයෙන් දක්වන ඒකෙන් සිදුවන කාර්ය තුනක්. ප්‍රතිසංගි කොටියක් කරන භවයේ අංගයක් වශයෙන් දෙහස් සිටින්නේ නැති විට ඒ භවයේ දිගින් දිගට පවත්වාගෙන යාමට උපකාර වෙන මේ චිත දිගට පවතින එකට තමයි බහාංග කියන්නේ. ඒ බහාංග කොටේ සිදු කරනවා ඒ තමතර චුති සිද ඇති වෙන විට මේක චුති කොටේ සිදු කරනවා. මෙතන මේ ප්‍රතිසන්දි විඥානය කියන්නේ දීපාපසිතක් ඒක මන්දක තබා ගන්න. කලින් කරනද කුසලයේ විපාකයක් වශයෙන් මේ අපි මනුස්ස ලෝකෙපදින්. අපසලයේ විපාකයක් වශයෙන් දුබටින් රූපදී. එතකොට ප්‍රතිසන්දි විඥානය විපාකසිත. බහනන්ද සිත විපාකසිත. සුතිසිත විපාකසිත. විපාකසිත කියන්නේ නැවත පුනර්භවයක් ගෙන දෙන්නේ නැහැ කියන මාන්නේ. කර්මයේ කියන්නේ පුනර්භවයක් ගෙන දෙන්නේ. කර්මයේ කියන්නේ නැවත විපාකයක් නැවත ඇති කරදෙන. එතකොට සුතිසිතෙන් නෙමෙයි ඉපදීම ලබන්නේ සුතිසිතෙන් සම්මාත්ම අසන්නවට. ස්නේහයකට පෙර පැවති. ඊට පෙර ආසම පැවති සිතේ ස්වરૂපය මත ඊට පෙර ආසම පැවති සිතේ ස්වરૂපයට තමයි ඒ කම්ම වල තමයි කර්ම විඥානය කියලා කියන්නේ. මෙන්න මේ කර්ම විඥානය අරුමන්වන්නේ මේ නිසා තමයි ප්‍රතිසංග විඥානය ගෙන දෙන්නේ. එතකොට මේ කර්ම විඥානයේ පංචස්කන්ධ ධර්මන අරමුණ වුණා නම් පංචස්කන්ධ ධර්ම තියෙන ලෝකයකයි උපදින්නේ. අපිට මෙහාට අපි මෙහාට කියලා මතක තියෙන්නේ භව කියන වචනේ විස්තර කරනකොට ඒකෝපාර භව, චතුෝපාර භව, පංචෝපාර භව කියලා තුන් ආකාරයකම තේ භව කියන වචනේ විස්තර කරලා ස්කන්ධ පහක්ම තියෙන ලෝක පංචෝපාර, ස්කන්ධ හතරක් තියෙන ලෝක චතුෝපාර, එක ස්කන්ධයක් පමණ තියෙන ලෝක ඒකෝපාර භව. මේ විදිහට ලෝකයේ දෙදලා ගැටට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මරණ මොහොතේ සිහිපත් වුණේ කුසල පාක්ෂික පංචස්කන්ධ ධර්ම නම් ඒ කුසල පාක්ෂික පංචස්කන්ධ ධර්ම වලට අනුව සුපටි එක පංචස්කන්ධ ධර්ම තියෙන සුපටි පොදේ. එහෙම මේක තිබුණා. ඒක දීමකට කර්මය පමණක් නෙවෙයි හේතු වන්නේ ප්‍රාර්ථනයක් බොහෝ දුරට උපකාර වෙනවා. දැන් සංසාර උප්පත්ති දෙන සෝත්‍රයේ තියෙන මධ්‍යමනිකායේ ඒකෙදි බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ ලෝකයේ මිනිස්සු සිතින් දසතය තමයි ප්‍රාර්ථනා වෙන්නේ මොන ධර්ම පරිද්දම් දෙනවා සිත රැකෙනවා වගේ කුසල කම් නිතර කරලා ප්‍රාර්ථනා කරනවා අපිට දිව්‍ය ලෝකෙ උපදින්න තනතුරක් හොඳයි නැත්නම් දිව්‍ය ලෝකෙ උපදීවා සමතුම් මහ රාජකීය උපදීවා කාවතේ උපදීවා සනතවතිසාව උපදීවා ඔය විදිහට දිව්‍ය ලෝකයක නම් තියාගෙන හිතනවා එහෙම හිතලා ඒ කුසල කර්ම නිරන්තරයෙන් පුරුදු පුහුණු කළා නම් ඒ කුසල කර්මයේ ධනම ඒ තැන උපදිනවා කියලා දක්වා තිබෙනවා. ඒ සුද්ධකීක දීමකට පමණක් නෙවෙයි මිනිසු ප්‍රාර්ථනා කරන දුගතිය රූප දින්නට ප්‍රාර්ථනා කරනවා. සමහර අය මිනිසෙක් තරහ වුණාට පස්සේ තවත් අයෙක් තරහ වුණාට පස්සේ මම ලකෙක්ගෙන ඇවිල්ලා උන්ගෙන් පරිගන්වනවා කියලා දක්ෂාත්ම රූප දින්නට ප්‍රාර්ථනා කරලා කටයුතු කරන අවස්ථාවක් තියෙනවා. එක්කෙනෙක් මට ඇවිල්ලා ප්‍රකාශ කළා පත්‍රයක තිබුණා කියලා එක මිනිස්සේ සිහිනටි කරන ගත්තාලු දුප්පත්කම නිසා පොහොසත් ගෙදරක බල්ලෙක් කියලා මේක පස්සේ මම ඒක දේවා කියලා. එහෙම ලියලා කියලා නෑ කියලා එහෙම පත්‍රයක තිබුණා. ඉතින් ඒ විදිහට දුගතියක් සාක්ෂණය කරන ඉස්තිතින. දැන් බුදුහාමුදුරුවෝ කියනවා ඒ කියන සූත්‍රයක අරහන්සේ කියන සූත්‍රයක නෙවෙයි භව කියලා සූත්‍රයක දැක්වෙනවා. අවිද්‍යා නීවරණ නම් සංසාර සංඥා සංයෝජන හිඤ්ඤාය 16 චේතනා ප්‍රතිච්ඡා පස්සනා ප්‍රතිච්ඡා කියලා. චේතනාවක් ඇති කරනවා ප්‍රාර්ථනාවක් ඇති කරනවා මේ සීල ලෝකයක් වශයෙන් සැලකෙන්නේ. කාම ලෝකේ 11 දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකේ 3 ලෝක ආදී අපතරපායයි. ඒවා තමයි කාම ලෝකේ 11 කියන්නේ මේවා සීල ලෝක වශයෙන් බුදුහමදුර සලකන. රූපාවචර ලෝක ධර්ම ලෝක 16ක් තියෙන ඒවා නිකන් මධ්‍යම ලෝක තත්ත්වයේ තියෙන මධ්‍යම ප්‍රමාණයේ තියෙනවා කියලා සලකන. අරූපාවචර ලෝක ප්‍රණීත ලෝක වශයෙන් සලකන. එතකොට මේ විදිහට මේවා ගැන ප්‍රාර්ථනා කරපහම ප්‍රාර්ථනා කිරීම බොහෝ විට පුනර්භවයේදී ලැබීම සඳහා උපකාර වන ධර්මයක්. දැන් අපි ගලක් ගහනවා නම් යම් කිසි ඉලක්කයක් කරා ඉලක්කයටම නොදින්නට පුළුවන් සමහර විට ඉලක්කය සමීපයෙන් හරියන්නට පුළුවන්. අපි ඉලක්කයක් නැතුව ගලක් ගහනවා නම් ඒකට කැමැත්තක් වෙලා බුදුහාම දුකමාව දක්වලා තියෙනවා ලිංගයක් පොඩට විශේෂ කරාට පස්සේ එක්කෝ ඒක ලිංගෙ මොනද ඒක පැත්තකින් නෑ පළවෙනි පැත්තෙන් මැදින්ට වැටෙන්න පුළුවන් දෙවෙනි පැත්තෙන් බිමට වැටෙන්න පුළුවන් මැදින් බිමට වැටෙන්නත් පුළුවන් ඒ වගේ කර්ම රැස් කරපු පුද්ගලයාට අර විදිහට ප්‍රාසන්නීය ඉලක්කයක් නැත්තම් ඒ කර්මයේ සුදුසු තැනක හරි බලවට ගියාම ගන්න තැනක වැටෙනවා වැටෙන්න දෙද කියලා මේ භවයේ ආශ්‍රය කරන එක සුදුසු කියන එක නෙවෙයි මම කියන්නේ. අපි භවයේ නැති කෙනෙක්ටයි මේ සංහදයක් මකටයුතු කළේ කියන්නේ. නමුත් එහෙනම් ප්‍රාර්ථනා කරලා කුසල් කරන එක ඉතාම හොඳයි. ඒකපට තමයි අපිට මේ නියම ඉලක්කයක් තියෙන්නේ. ඒ විදිහට මේ කර්ම පළදීමේදී නැත්නම් නැවත පුනර්භවයක් ලැබීමේදී මේකේන ලද පාත්‍රයක් උපකාර වන ධර්මයක්. මේ විදිහට මේ සංකප්පන්ත ධර්මමයි මරණ මොහොතේ සිහිපත් කරන්නේ. දැන් මේක බුදුරජාණන් වහන්සේ උපේ කියලා වෙන සංග සංයුත්තේ කියන සෝත්‍රයක දක්වනවා මෙහෙම. උපයෝ වික්ඛෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ. මේ උපේ කියන්නේ සංහා දිට්ඨි මානමැනි ප්‍රපංච ධර්ම වල. ප්‍රපංච කියන්නේ සංසාරයේ ප්‍රමාදයට හේතන. කියන්නේ අවිද්‍යාව පිටිපිටී සංසාරයේ දුක නැදෙන්න නැතිදී ප්‍රමාද කරන ධර්ම වලට තමයි ප්‍රපංච ධර්ම කියන්නේ. මේ ප්‍රපංච ධර්ම ප්‍රධාන වශයෙන් සංහා දිට්ඨි මාන වශයෙන් තුනක් දක්වලා තියෙන විශේෂම අතුවා පොත්වල. එතකොට මේ සංහා දිට්ඨි මාන වලින් යසපොඥලයා අවිමුක්තෝ සංසාරයෙන් නිදහස් වෙලා නැහැ. අනුපයෝ විමුක්තෝ මේවා සංඥා දිට්ඨි මාන නැති පුද්ගලයෝ ඒවා සම්පූර්ණයෙන් නිදහස් වූ පුද්ගලයෝ විමුක්තයි නිදහස් සංසාරයි. රූපෝපයංගෝ විත්‍රේ විඥානං චිත්තමානං චිත්තේ රූපාරම්මණං රූපේ පටිච්චිතං නන්දූප සේවනං බුද්ධිං ගුණං දේපොල්ලං ආපජ්ජේ. එහෙම බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. රූපේ උපාදාන කරගෙන අර සංඥා දිට්ඨි මාන ආදී දේවල්ගෙන් කටයුතු කරන කෙනාට රූපාරම්මණ මේකම අරමුණක් වල රූපේ පටිච්චිතං මේ රූපේ අරමුණේම පිහිටලා නන්දූප සේවනං සංඥාවත් ඒකට එක කියලා බුද්ධිං ගුණං දේපොල්ලං ආපජ්ජේ. ආපජ්ජේ කන්න විඥානයක් පසින් මේක වැඩි දියුණුවලා එතෙන්ට එනක් මරනවා. කියන්නේ රූපේ අපි කියව පංචස්කන්ධ ධර්මයි මේ කාමයක් කරගෙන කරන්න කියලා. ඒක තමයි මේ බුදුහාමර මෙලෙසන්නේ කියන්නේ. ඒ වගේම තියෙනවා වේදනාව උපාදාන කරන සංඥා දිට්ඨිය මානෙන් බැඳපු පුද්ගලයාට මේ වේදනාවේ පිහිටන වේදනාව අරමුණු කරලා සංහාවෙන් සිතමණයට පත් වෙලා ඒක සම්මදිඥානයක් වශයෙන් කර්ම විඥානය ඇති වෙන එක එළබෙච්චිනවා. සංහා ඒ වගේම සංඥා ඒ වගේම සංස්කාර. මෙම අරෝපය සංහදික මානවලින් උපාදාන කරගෙන සිටින තැනට ඒවා අරමුණක් වෙනවා මරණ මැරෙන්න කොන්න නින්න කියන කර්ම විඥානයට. එතකොට කර්ම විඥානයේ අරමුණන්නේ පංචස්කන්ධ ධර්මයේ කියන කතාව ඒ කියපු බුද්ධ වචනයම නෑට ඔප්පේ නැහැ. අපි කියපු ඒ දෙයින් තමයි බුදුරජාණන් වහන්සේ වෙනස් ආකාරයකින් එලෙසම විස්තර කරලා තියෙන්නේ. එතකොට පංචස්කන්ධ ධර්ම අරමුණ වුණා නම් මරණ මොහොතේදී නැවත උපදින්නේ පංචස්කන්ධ ධර්ම. එතකොට සුගතියක උපදින්න කලින් කුසල කර්මයක්, අකුසලයක නම් අකුසල කර්මයක්, දුගතියක නම් අකුසල කර්මයක් කියන එක මෙහෙම ගන්න. එහෙනම් රූපාවචර බක්ම ලෝකයක උපදින්න තනම් රූපාවචර ප්‍රශ්න කර්මයක් තියෙන තොන ඒක ප්‍රාර්ථනේ තිබුණාට එහෙම සිදුවන්නේ අර ආමවචර ලෝකයේ තමයි ප්‍රාර්ථන අදාළ වන්නේ. රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්නට ප්‍රාර්ථනය කළාට හරියන්නේ කර්ම ප්‍රධාන වන්නේ. දැන් පළවෙනි බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. බ්‍රහ්ම පාර්ශ්වජ බ්‍රහ්ම ප්‍රෝහිත මහා බ්‍රහ්ම කියලා. මේ බ්‍රහ්ම ලෝක තුනේම උපදින පළවෙනි ධ්‍යාන සිට. ඒක පළවෙනි ධ්‍යාන සිටේ අන්තං වඩලා මේ ටිකක් සම්මතුරට තියාගෙන ඉන්න කෙනෙක් ඔය බ්‍රහ්ම පාර්ශ්වජයේ කියන එකේ කියන්නේ බ්‍රහ්මයන්ගේ වැඩ කාර්ය වාද කියන අර්ථය ඒකේ ඒ පහළම ලෝකෙ ඉපදෙන කල්ප තුනෙන් එකක් අවශ්‍ය තියෙනවා කියලා දක්වනවා ඒ වගේ පොත්වල එහෙමයි කියනවා. බ්‍රහ්ම පාර්ශ්වජයේ කියන්නේ බ්‍රහ්ම පිරිවඩක් කියන අර්ථය වාගේ එක. මේ පළවෙනි ධ්‍යාන සිටින්න මධ්‍යම ප්‍රමාණයෙන් වඩලා තියෙනවා. කලින් එක්කනා වගේ ඊට වැඩි වඩලා ප්‍රගුණ කරලා බහුලීකරණය කරලා තියෙනවා. එතකොට මහා ධර්මයේ ලෝකේ උපදින්නේ පළවෙනි ධ්‍යාන සිටින්මයි. නමුත් ඒ උපදින්නේ පළවෙනි ධ්‍යානයේ සිට මැන්නුම් වශයෙන් කුත් කරලා. ඉතකෝ ගමන් ඕන වෙලාවක පළවෙනි ධ්‍යානයේ යන්න පුළුවන්. කැමති වෙලාවක පළවෙනි ධ්‍යානයේ ඉන්න පුළුවන්. කැමති වෙලාවක පළවෙනි ධ්‍යානයේදී නැගිටින්න පුළුවන්. සම්පරේකින් නම් සම්පරේකින් නැගිටින්න පුළුවන්. පැය 10ක් හරි ඉන්න පුළුවන් නම් ඒක කාලය තියෙනවා. පැය 10ක් හරි ඉඳලා පළවෙනි ධ්‍යානයේ ඉන්න පුළුවන්. ඕනෑම ඉරියව්වකින් ඕනෑම වෙලාවක ධ්‍යාන සම්වදින්න පුළුවන්. පළවෙනි ධ්‍යානයේ දිනුනු කරලා වශයෙන් කුත්තර කරලා තියෙන කෙනෙක් තමයි මහා බ්‍රහ්ම ලෝකෙ පිටේ. එතකොට මේ බ්‍රහ්ම ලෝක තුනෙන් උපදින්නේ එකම ධ්‍යාන සිටින නම් ධ්‍යාන සිට වඩන කියන ආකාරයෙන්ම බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. ඒ වගේම තමයි ධ්‍යාන බ්‍රහ්ම ලෝක තුන.
දැන් බ්‍රහ්ම පාඩක බ්‍රහ්ම ප්‍රවේත මහ ගහමයි. ඊළඟට පරිත්‍යාග බ්‍රහ්මනාභ ආවස්තර කියන බ්‍රහ්ම ලෝක තුනක් ඊළඟට. මේ ඔක්කොම දෙවන ධ්‍යානවලදී. ඒ දෙවන ධ්‍යානයත් අර හොඳට ප්‍රයෝජන කරලා නැහැ ගම්තන්. ඊට වෙලෙ ටිකක් ප්‍රයෝජන කරලා ඉතාල හොඳට ප්‍රයෝජන කරලා. මේ විදිහට තමයි මේ බ්‍රහ්ම ලෝක තුන තියෙන්නේ. ඊළඟ තියෙන්නේ පරිත්‍යාග බ්‍රහ්මනාභ සුභතින්නක කියලා බ්‍රහ්ම ලෝක තුනක්. ඒකනේ උපදින්නේ තුන්වෙනි බ්‍රහ්ම ලෝක. තුන්වෙනි ධ්‍යාන. එතකොට ඒ තුන්වෙනි ධ්‍යානය යම් සංඥාන් දිනු කරලා තියෙන්නේ පහළ මේක. මධ්‍යම ප්‍රමාණයෙන් දිනු කරලා තියෙන නම ඒ පිළිවෙල එක උද්ධියනම පරිම වශයෙන් ඒක දිනු කරලා තියෙනවා නම් තුන් දෙකක් තියෙන පස්සේ උපදින. ඉතින් බ්‍රහ්ම ලෝක ඔක්කොම හතරෙන් ඉඳගෙන උපදින. සුද්ධ අවස්ථාවක් ඇති. සුද්ධ අවස්ථාවල බ්‍රහ්ම ලෝකයක උපදිනකොට ඔක්කොම හතරෙන් ධ්‍යානෙ ඉපදුනාට ඒ සුද්ධ අවස්ථා පහක් තියෙනවා. අවිහාකප්පස දර්ශන සදර්ශියා පනිස්සා කියලා මේ බ්‍රහ්ම පහ ලෝක පහේ කුණක් භවයේ ගැනීම සිදුවන්නේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වરૂපය මත කියලා. ඒ පුද්ගලයාගේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වરૂපය මත කියලා අතුරා පොතල දක්වා තිබෙනවා. ශ්‍රද්ධාව අධික කෙනා පහළම එකේ අනිදි වගේම ශ්‍රද්ධා විරියේ අධිකේක නා දෙවෙනි එකේ මේ විදිහට තීතිය සුඛය සද්ධා විරිය සතිය සමාධි ප්‍රඥා. සතිය තුන්වෙනි ලෝකේ වැඩි එක්කන සමාධිය දෙවෙනි එක නාතරෙන් ලෝකේ ප්‍රඥාව දෙවෙනි එක ඉගෙනම ලෝක උපදිනා කියලා දක්වා තියෙනවා. අරූපාවචර ලෝක වල උපදින්න නම් අනිවාර්යයෙන්ම අරූපාවචර ආසන්න ආයතන විඥාන ආයතන සංඥාට මේ සංඥා ආසන්න ආයතන කියන ඒ අරූපාවචර ධ්‍යාන සිත්තු පදයන් තියෙන්නේ තෝනේ ඒ ධ්‍යානෙ ඒ රූප අරූපාවචර ලෝක වල උපදින්. එතකොට මේ විදිහට ඒ කර්ම විඥානයේ නිසා පුනත් භවය දෙන දෙනවා. මේක මේ ඇට තේරුම් ගන්නට පුළුවන්. එතකොට මේ කර්ම කරපු නිසාම නෙවේ කර්ම විඥානය පහළ වෙලා නැවත පුනත් භවයක් දෙන දෙනවා. කර්ම කරලා තිබුණ නිසා නෙවේ. දැන් මේ හිතන රහත් කෙනෙක් රහත් වෙන්න ඉස්සෙල්ලා ඕනතරම් කොසල් කරලා තියෙනවා. සමහරවිට අකුසලත් කරලා තියෙනවා. සහත් වෙනකොට අවිද්‍යාව නිරුද්ධ කර සංස්කාර නිරුද්ධ කරලා සංකිර විමුක්ති චිතක් උදා කරගන්න සිටින නිසා මරණ මොහොතේ කර්ම විඥානයක් ලැබෙන්නට කිසිම තැනක් නැහැ. ඒක නිසා නැවත පුනක් භවයක් ගෙන දෙන්නේ නැහැ. දැන් මෙහිදී අදහස් වෙන්නේ මොකද්ද? කර්ම කරන තිබුණ නිසා නෙවෙයි මේ මරණ මොහොතේදී කර්ම විඥානයක් ඉදිරිපත් වෙන පුනක් භවයක් ගෙන දෙන්නේ. භව පත්‍ය ජාති කියලා කියනකොට භව කර්ම භව තිබීමම නෙවෙයි ප්‍රධාන කරුණ. තව තියෙනවා ඊට වඩා වැඩි ප්‍රධාන කරුණ. ඒක තමයි අවිද්‍යාව ප්‍රධාන වශයෙන්ම තමයි දෙකට තියෙනවා නම් අවිද්‍යාව නිරුද්ධ කරන්න නැත්නම් කර්ම භවක් තියෙනවා නම් පුනර්භවය ඉගෙන ගන්න. දැන් අපි හිතමු පොඩ්ඩක් දෙන භූමියයි සෝවාන්සකටාගාමී අනාගාමී කප්පේසු දෙනකෙම මේ කියන්නේ මම කියන හැඟීමේ පිටරසිටින මම කියලා කෙනෙක් හිතනවා කියන හැඟීම නෑගේ තියෙන අස්මිමානය කියන. ඒ හැඟීම උපාදාන කරගෙන සිටින. ඊළඟට භවයේ රැඳී සිටින අවස්ථාව කියන අනාගාමී කෙනාට භවයේ රැඳී සිටින අවස්ථාව භව අවස්ථාව කියන සම්පූර්ණ ශේකලනේ ඒකත් ඔහුගේ සිතතල තියෙනවා. ඊළඟට මේ සමන්ගේ පංචස්කන්ධ ලෝකයේ උපාදාන කරගෙන සිටින. මම කියන හැඟීමෙන් මගේ කියන හැඟීමෙන් උපාදාන කිරීමකින් විතර කටයුතු කරනවා. රහත්ෝ කෙනෙක් නැත්නම් අනිත්‍යම කෙනෙක් මෙහෙමයි කටයුතු කරන්නේ. බාහිර ලෝකයක් උපාදාන කරගෙන සිටින්. දැන් අනාගාමී වෙච්ච කෙනෙක් මුළු විශ්වයම අතහැරගෙන සුද්ධාවාසයක උපදින්නට හැකි කමක් නැහැ. ඒක වෙයි රහත් වෙන අනිවාර්යයෙන්. නමුත් අර ලෝකවල බාහිර ලෝකයන් පවා උපාදාන කරගෙන සිටින්. බාහිර කණ ඇතුළුව කණ ඇති ඕනෑම ලෝකයක් පංචස්කන්ධ ලෝක ධර්මයක් උපාදාන කරන්නට පුළුවන්. එතකොට මාගේ කියන්නේ මේ උපාදාන කිරීම තමන්ගේ පංචස්කන්ධ ධර්මයෙන් බාහිර ලෝකයන් උපාදාන කිරීම භවයේ රැඳී සිටීම. ආසමයේ ආදී ඔක්කොම ධර්මයන් තියෙනවා. ඊළඟට කර්ම උපාදාන කරගෙන සිටිනවා. මොසල කර්ම වෙන්නත් පුළුවන්. ධ්‍යාන සිත්ෙන්නත් පුළුවන්. රූපාවචර ධ්‍යාන සිත්ෙන්නත් පුළුවන්. රූපාවචර ධ්‍යාන සිත්ෙන්නත් පුළුවන්. ඒවා උපාදාන කරගෙන සිටිනවා. ඒ කුසල කර්ම හෝ අකුසල කර්ම කර්මෝපාදාන කරන තැනත්තාගේ සිත් නැවත නැවත කර්ම ඉදිරියීමට හේතු වන ආකාරයේ ස්වභාවයකින් යුතුයි. එතකොට කර්මත් උපාදාන කරලා භවයේ රැඳී සිටීමේ ආශාවට අමතරව මේ භවයේ රැඳී සිටීම දුකක්ද භවයේ රැඳී සිටීමේ ආශාව දුක්ඛ සමුදයක්ද කියන එක කොහෙද දැනගන්න. ඒක දැනගත්තාට ඒක සියම අවබෝධ කරගන්න. එහෙම නැත්නම් එහෙම ආර්යව අවබෝධ කරලා තියෙනවා නම් භවයේ උපදින්න නැහැ කිපමණ නේ මොකද භවයේ සම්පූර්ණයෙන් අතහැරලා සබ්බ ලෝකේ අනිත්‍ය සංඥා කියලා කියනවා. මොන දෙස්සේක වුණ කිසිම අභිරතියක් නැතුව සියල්ලම සිටින්න අතහරින්න කල්පනාවක්. ඉතින් ඒක ඇති කරගන්නට බෑ එවැනි කෙනෙකුට. ඒ නිසා ඒකක් තියෙන. ඊළඟට මේ කරුණ ඔක්කොම තියෙන නිසා සිතතුනේ සිතිවිලි කම්ම සංස්කාර නිරායාසයෙන් මතුවීමේ හැකියාව. එන්න මේ කරුණ සියල්ලම තවත් කරුණ තියෙනවා. ඒ කරුණ සියල්ලම තිබෙන නිසා තමයි මරණ මොහොතේ අර කර්ම විඥානය එළඹෙන. ඒ කර්ම විඥානය එළඹෙච්ච නිසා තමයි භව පත්‍යා ධාති ඒ කර්ම භවය නිසා ජාතියක් එළඹෙන. දැන් භව නිරෝධා ජාති නිරෝධෝ කියනකට කර්ම භව නිරුද්ධ කරලා තියෙන සහත්ෝ කෙනෙක් නම් සමන්නේ පංචස්කන්ධ ලෝකයේ කෙරෙහි කිසිම ඇලීමක් කිසිම ගැනීමක් නැහැ කියලාත් හැර. ඒක අර කලින් කියපු ප්‍රේතයන් සූත්‍රය බුදුහාමුදුරුවෝ මෙහෙම දක්වනවා. දුක්ඛදහතියකෝ වික්ඛවේ වික්ඛනෝ රාගෝ පරිණෝ හෝති රාගස පහිනා වච්චිත ධාරමනං පටිච්චා විඥානස්ස නැරෝති. සබ්බපච්චේසං විඥානං අවිදුල් අපි සංකල්ප විමුක්තන් විමුක්තත්තන් දෙකන් දෙකත් සංතුෂ්ට සංකල්පියක් විමුක්තන් විමුක්තත්තන් විමුක්තත්තන් අපරිත්තත්තන් අපරිත්තත්තන් පච්චත්තමීව පරිනිබ්බාය තීකේ නාජාති සම්බන් ජයං කතං කරන්නේ නාපරං විත්තත්තාදි පදානාති කියලා ඒක දක්වන මේ රූප ස්කන්ධය පිළිබඳව රූප ධාතුව පිළිබඳව රූප ධාතුව කියවහම සමංගේ රූප ස්කන්ධය පමණක් වෙයි ජන්සාක ලෝකේ රූපදීයන සියල්ලම ඒ කියන්නේ රූපාවචර භක්ම ලෝකස්කන්ධය දෙයක්. පරිත්‍යන රාගෝ පහිනෝ හෝති රාගෙ සම්පූර්ණයෙන් ප්‍රහීණ කළාම එම්පටින වෙලා. එතකොට රාගස පහින ඇසේ රාගයේ පහ ප්‍රහීණ වෙච්ච නිසා මුච්චිද්දත ආරම්මනම් පටිච්චා විඥානස්ස නෝති. මේ කර්ම විඥානේ එළබසිතීමට ප්‍රතිස්ථාවක් නැහැ. මොකද අද රූප ධාතුව පිළිබඳ තියෙන රාගයේ ප්‍රේණකනවා. ඊළඟම කියනවා මොනවාසේ වේදනා ධාතුව ධාතුව පිළිබඳව. එතන වේදනා ධාතුව කියන්නේ මේ හිතන ආකාරයේ වේදනාවක් පමණක් නෙවෙයි. අසම්මේ රූපාවචර ධ්‍යානසිතක පවා තියෙන සීතාශ්‍රම් වේදනාවක් හෝ නැත්නම් නිබ්බාණය දකින සුඛ වේදනාවක් හෝ අවර වේදනාවක් හරි උපාදාන කරන්නේ නැතුව සියල්ල මේවා රාගෝ පහිනෝ හෝති සම්පූර්ණයෙන් නැලීම අතරලා නම් ඒ රාගයෙන් ප්‍රහීන නිසා ආරම්භයක් නැහැ. වචිත්තට ආරම්භන ආරම්භයක් කියලා කැපිලා දෙන්නේ නැති වෙලා කියනවා. මොකද කර්ම විඥානයේ තිහිටන්න ධර්මයක් තියෙන්න ඕනේ. මෙතන මේ රූපයක් දැන් කැපිලා ගිහින්ද දැන් වේදනාවක් කැපිලා ගිහින්ද ආරම්භයක් නැහැ. වචිත්තට ආරම්භන පටිච්චා විඥානයක් කියලා හොටි. විඥානයේ තිහිටන්න තැනක් නැහැ. කර්ම විඥානයේ තැළදිලා තිහිටන්න තැනක් නැහැ. මේ විදිහටම වේදනාවක් කියන සංඥාවක් කියන සංකාරවක් කියන එතකොට මේ විදිහට මේ සදප්පතපත් පිටං විඥානං මේ විදිහට විඥානය පිටින්ද තමක් නැති වුණාට පස්සේ අනිසංකච්ච අවිරෝල් අනිසංකච්ච විමුක්තා මේක වැඩි නැදිකින් දිගට ඇති වෙන්නේ නැහැ ඒක විඥානයකට ඊපස්සට තව විඥාන ඊට පස්සට තව විඥාන දිගින් දිගට මේ විදිහට වැඩි වැඩි යන්නේ තමයි අවිරෝල් කියන්නේ මේ අවිරෝල් භාගය තියන්න නැතුව අනිසංකච්ච රැස්කින් ඉන්නේ එනයි රැස්කරනවා නේද රූපංගෝ සංකතන අභිසංකරණ කියලා මම කලින් කිව්වේ රූපේ උපාදාන කරන රූපේම දේවස්ස කරනවා කියලා. දැන් මේ රූපේ රාගය ප්‍රහීණය කරන අනිත් සංකල්ප රැස්කිරීමක් නේ. ඒක නිසා විමුක්තන් නිදහස් වෙනවා විමුක්ත සිතක් උදා වෙනවා. විමුක්තතාවේ තනියම විමුක්ත සිතක් උදා වූ මේතනස්සා පිටම ස්වවර වෙයි. පරිණතන කප්පේක සිටිනවා. අපස්සවතේ තෝල්මුත්ති කියන එක නැසල්ලි පවතින දිග්ගතම පවත්නා වූ දැනීම මාත්‍රයක්. මරණ මොහොත දක්වා දිග යන දැනීම මාත්‍රයක්. ඒක ස්ථාවරයි. එවැනි කෙනෙකුට රහත්ෝ කෙනෙකුට ඕනේ විශ්මයක එක්ක සම්පරයක් ගන්නට අඩු කාලයක් ගිහි පමණ වුවන්. මේ මුළු විශ්වයේම සිටින එක ස්වභාවයෙන් මතහැරලා ඒක පැහැදිලි කර ගන්න පුළුවන්. සියල්ල අතහරිනවා කියන්නේ සිතන්න ගතවන්නේ අන්තරන් සුළු කාලයක්ද ඒ සුළු කාලය ගත වෙනකොටම අර විමුක්ති සිද්ධ උදා වෙනවා. හිත හිතන් කියන්නේ ස්ථාවරව පවතිනවා. හිතත් සංකෘෂිතන් එතකොට සතුටක් තමන්ට දෙනවා. බුදුහම දෙක්ක පැහැදිලි තෝසරේක දක්වනවා මෙහෙම කාලා. අත්‍යදික්කේ සාමිසා සාමිසා පිළිගන්නේ නිරාමිසා නිරාමිසෙන් තරාපීටි අත්‍යදික්කේ නිරාමිසා නිරාමිස තරාපීටි කොට අත්‍යදික්කේ නිරාමිසා නිරාමිස තරා විමුක්තිය මහණෙනි නිරාමිස සුඛ වේදනා සංගත ලැබ වේදනා වගේ විමුක්තිය තියෙනවනේ නිරාමිස ප්‍රවචනයන්නේ ඉන්නේ ඉහළම නිරාමිසට දැන් ඔය පාප කරන පෞකාරයේ කරන පාප තරයේ කියන සමනුත්පව කරන අනුත්පව කරන මහා ඔය දැහැගෙන ඉන්න මිනිහට අපි කියන පාප කරේ කියලා. ඒ වගේ තමයි අද මේ කතා කරන්නේ. නිර්වාමිෂ තරාපීති. නිර්වාමිෂ තරාපීතිය කියනවා. නිර්වාමිෂ තරාපීතිය. නිර්වාමිෂ තරාපීතිය. නිර්වාමිෂ තරාවිමුක්ත. නිර්වාමිෂ තරාවිමුක්ත කියන එක ළමන්නේ කොහොමද දන්නවද? අර විමුක්තිත දෙස්කල මත පිටකින් බලනවා බලනකොට මේකේ වාගේ ගැහිලාවක් තියනවාද? දේශේ ගැහිලාවක් තියනවාද? මොහොතේ ගැහිලාවක් තියනවාද? මම කියන හැටිම ගැහිලාවක් තියනවාද? තහත්තු කෙනෙක් කියන්නේ හැගෙන ගෑවිලාවක් තියෙනවා කියලා බලනකොට මේ එකක්වත් ගෑවෙන්නේවත් නැහැ. ඒ සිතට කිසිම දෙයක් ගාවන්නද බෑ. ඒක නිසා ගෑවෙන්නේ නැහැ. එතකොට ඇතිවන පුදුම ප්‍රීතිය, පුදුම සතුටක් ඒකම එතකොට ඇතිවන පුදුම විමුක්තිය. මේක මේ විදිහට මොකදම ලෝකේලා තියෙන. ඒ සුක්තිය. මේ නිර්වාණය කරා පිටිසක විමුක්තිය. ඒකෙන් සාය සම්පූර්ණ සම්පූර්ණ භාවයේ පත්වලා තියෙන. සත්‍ය සංකසිතක් සංකෘතයි සම්පූර්ණයෙන් මුත්‍යයි. ඒ කියන්නේ ඔය ලෝක ලෞකික දේවල් වලින් සත්‍යය ලකින්න එක නෙවෙයි. මේ විදිහට ඇති වෙන නිර්වාමිෂ තර තීටි අක්ෂක ප්‍රමෝෂයක් අද්දක දෙක ලබන ලෝකේ ලබන්නේ කොහොමද? නිහඬව විමුක්තිය දකින්න සම්පූර්ණ භාවය දැකීම. සංකේතකත සිතත් සංකල්පයන් සංකල්පිතත් අපරිතස්සං දැන් මේ සතුටින් පස්සෙන පොඩ්ඩේ පරිපස්සනාවක් නෑ පරිපස්සනා කියන්නේ ජීවන් පැති ගැනීමක් වෙන දෙයක් දෙන ලෝකේ සත්‍යෝ ලෝකේ සිට වෙනස් සත්‍යෝ මරණය කියනවා කියනකොට හරි ඉන්දියයි ජීවත් වෙනට පොදුම අවස්ථාවක් මරණය තමයි මේ වෙන කබ්බේ සත්තා බණ බායන්ති මාච්ච මරණන මොකක්ද කියලා කියන. කියලා සත්‍යව වර්ණයට බියයි කියන. එතකොට මේ තැනස්සා එහෙම නෙවෙයි. මේ තැනස්සාට මරණය තරම් මුතුන් දෙයක් නෑ. මොකද මේ දුක්ඛ සමුදය සත්‍ය සම්පූර්ණයෙන් නිරුද්ධ වීමක් තියෙනවා නම් දුක්ඛ සත්‍යයෙන් දුක්ඛ සමුදය සත්‍යයෙන් වෙනවීමක් තියෙනවා නම් ඒක තමයි කෙලවර දුකේ කෙලවර. මේක ලැබෙන්නේ කොයි විලාසෙද කියලා මේ පොඩ්ඩක් බලන්න සිටින්න. ඔය තේර තේරී ගාථා කියලා තියෙනවා. ඒ කියන්නේ රහත් භාවයට පසු තේරුණාට බුදුන් වහන්සේලා, භික්ෂුන් වහන්සේලා, මේ මහරහතන් වහන්සේලා කියපු උදාසක් උදානවා. මේදී සම්මතයෙන් වල දක්වලා තියෙනවා මෙන්න එක. මාසයක් තිස්සේ වැඩ කරලා පඩියක් ගන්න කෙනෙක් බලාපොරොත්තු වෙනා මේ පඩිය ලැබෙන දවස ගැන ඒ වාගේ මේ මරණය ලැබෙන්නේ කොයි වෙලාවෙද කියලා. වෙන මොහොත මරණයට බලයි. මේ සංස්කාර දුක සම්පූර්ණයෙන් ඉඹ කරන මේ මරණ මොහොත තමයි උතුම් අවස්ථාවක්. මුළු සංසාරේ පුරාම නේද මිලනේ. මේ උතුම් අවස්ථාවටයි මේ පස්සෙන් දෙයාදිට බලාපොරොත්තු තමයි සිටින්නේ. ඒක නිසා ආර්යාවට කිසිම පරිපස්සනාවක් නැහැ. අපරිත්‍යයෙන් ඉතේ පරිපස්සනාවක් නැති තැන විමුක් සම්මාගේ සිතට තියෙන සමාශියල්ල මත හැරලා කියන. ඒ කියන්නේ මරණ දැනවා මේ පුද්ගලයා මැරෙනකොට සම්පූර්ණ වෙන කෙනෙක් මැරෙනවා වගේ මසයන් සිත නිරුද්ධ වෙනවා. විනාඩියකින් මේ කයින් සිට නිරුද්ධ වෙනකොට කිසි දෙයක් අල්ලාගෙන නැති නිසා වෙනත් තැනකට ඒකට අනුබද්ධ දෝෂිත පහළ වෙන්නට ඉඩකුත් නැහැ පහළ වන්නේ නැහැ. මේ සිත නිරුද්ධ වෙනකොට සිිතින් තමයි මේ ලෝකයක්ම හඳා ලෝකයෙන් සිතමට තමයි හඳා පවතින්නේ. සිත නිරුද්ධ වුණා නම් මොළු දෙස්සෙම නිරුද්ධ වෙනවා. එතකොට මේ මත්තම අනිත් වශයෙන් පවතිනා වූ ලෝකයේ අත්හැරිලා අනාගත ලෝක ගැන කිසිම අපේක්ෂාවක් නැහැ. මොකද මේ ප්‍රතිසන්දි විඥානයේ ගිහිල්ලා ඉපදෙනකොටම ඒ සත්‍ය ලෝකවල සත්‍යෝ මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා, මගේ කියලා දෙයක් තියෙනවා, ආත්මයක් තියෙනවා කියලා මෝඩකමින් ඒක අල්ලගෙන සතර දුක්ක් මේ අද්දකින්නේ ප්‍රතිසන්දි විඥානයේ කාය නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ පැවැත්මම පවත්තන් දුක්ඛම් පැවතීම දුක අපවත්තන් සතන් නොපැවතීම ඉස්සතේ මේක ලෝක සත්‍යයට සාමාන්‍ය තේරුම් ගන්නට බෑ ඒක නිසා මේ සාමාන්‍ය ලෝක සත්‍යය මේ විදිහට මේ කටයුතු කරන නමුත් මෙවැනි විමුක්ත භාවයට පත් වූ පුද්ගලයාට එවැනි සිතන් මුළු විශ්වයේ කිසි තැනක පහළ නොගිය යුතුයි කියන හැඟීමයි තියෙන මොකද ඒකමයි දුක ඒකමයි දුක සමුදය අනිත් එක සාමාන්‍ය ලෝක සත්‍යයට දී තමන්ගේ පණටික රැකෙන එක තිබෙන එක මහා ලොකු දෙයක් වශයෙන් ඒක අරස්සා දෙයක් වශයෙන් දැන් මෙවැනි කෙනාට එහෙම නෙවෙයි මේ ප්‍රාණය තියෙන එකමයි දුක් සමුදය සත්‍ය කියලා තේරෙන්නේ. මේ දුක් සමුදය සත්‍ය කියන්නේ තණ්හාව, අවිද්‍යාව, කර්ම ආදී ඕන එකක් කියන්නට පුළුවන්. දැන් මෙතෙන්දී දුක් සමුදය සත්‍ය වන්නේ තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහීණ කරලා දුක් සමුදය සත්‍ය ප්‍රහීණ කරලා තියෙන නිසා මොනක් භවයේ ගෙන දුන්න කර්ම සත්‍ය නිසා පවස්නා වූ මේ ජීවිතයේ දිගින් දිගට පවතින පණ ටික. ඒ පණ ටික තියෙන නිසා තමයි දුකක් පහළවන්නේ. රහස්තු වෙනකොට හරි බුදු කෙනෙකුට හරි පස්සේ බුදු කෙනෙකුට ඒ දුක චිත්තද බලපාන්නේ නැති විදිහ වෙනම දෙයක්. කායික වශයෙන් නැති වෙන දුක කායික වශයෙන් නැති වෙනවා. එතකොට මේ දුක සමන්නේ කාණි විතරක් මේ දුක නැති වෙන එක එයාට හදපක්. ඒක නිසා අපරිසස්සන්නේ ඒ පරිසස්සනාවක් නැති විතර මේ සියල්ලම අතහරින්නට පමණට හැකියාව ලැබෙනවා. සමන්ට තේනවා මේ ලෝකය අතහරිනවා, කාය ලෝකය අතහැරී යනවා. ඒ නැමෙත පුනර්භවය සම්පූර්ණයෙන් අතහැරී යනවා මේ සමන්ගේ ජීවිතයේ මේ දක්වා පවත්වාගෙන යන දුක්ඛාරෝ කම්ම ශක්තිය කර්ම කෙරෙහි අතිශයින් කලකිරීමකින් යුතුව මේ කර්ම තුළින් මේ දුක්ඛ සමුදය සත්‍යව දුන්නේ කියන හැඟීම අවබෝධයේ සිටලා මේ කර්මයේ කවදස් තේරෙනවාද කියලා දැක දැක සිටිනේ කර්මස් අතහැරීම. ඊළඟට මේ මනුන්නන්ට පස්සේ සිත් නිරුද්ධ වුණාට පස්සේ යම් කිසි රහත් ඵල ටිකක් අත්දකිනවා නම් නැත්නම් විමුක්ත ටිකක් අත්දකිනවා නම් මේ කවරක් අත්දැක්ක සිටේ තවත්ම තිබෙන නිසා ඒක අත්දකින්න හැකියාව ලැබෙන්නේ සිත් නිරුද්ධ වුණා නම් මේ සියල්ලම නිරුද්ධ වෙනවා පහක් වෙනවා ඇති. එතකොට සංකත ලෝකයයි අසංකත ලෝකයයි නිවනස් නැහැ කොමුළු විශ්යෙන් සම්පූර්ණයෙන්ම අතහැරියන කොතනද මගේ සිදුතුල සංහාවක් තියෙන්නේ කියලා බලනකොට මේ එකක්වත් නැතුව සියල්ලම අතහැරියදී බව අවබෝධයෙන් යන ඕක දැක්සනේ වෙනවා. මගේ තණ්හාව යොසස්සය තණ්හාය අන්සිස් විරාජිත දුක්ඛා භෝපකෙන් සබ්බම තියනා යෝකිය. කිසිම ශීත මාත්‍රයක්වත් නැතුව අන්සිස් විරාජිත දුක්ඛා විමුද්දේය. සමගෝ අතහැරලා පටිනිස්සක් දුක් සම්පූර්ණයෙන්ම අතහැරලා මුත්‍ති නිදහස් වෙලා අනාය කිසිම බැඳීමක් නැතුව ඉතිරි ඉන්නේ කියලා අනුපාද මේ කිසිවක් අල්ලලා නැතුව උපාදාන විරහිතව සත්‍යපවන්නා බව දකින්න. ඒ අනුපාදා පරිනිබ්බාණාත්ථය කියන වචනයක් දක්වපු තැනක් තියෙනවා. ඒ රත්නින් ඉතින් විශේෂයෙන් තියෙන්නේ අනුපාද සංකේතපත් වන පසිතිසම් උපාදාන කරගෙන නැතිව සිටින මේ කුද්දලාගේ මේ අවසාන වශයෙන් පවත්නා වූ මේ සියුම් දෙනීම් මාත්‍රය සම්මා ප්‍රතිසංගේ වෙන දුම් කර්ම විඥානයේ තියෙන කර්ම විපාක සත්‍යයේ බලය තිබෙන දෙයක් පවතිනවා. ඒ වගේම පණටික මේ ජීවිතයේ සිත ප්‍රඥාත්මට හේතු කරුණ ටික පවතින තාක්ෂල් පවතිනවා. මේවා නැති වෙනකොටම මේ සියල්ලම නිවි යනවා කියන එක දන්නවා. ඒක සිදුවන්නේ මොනවා? ඒක නිසා අපරිසක් සම්පස්සක් සංයුරය පරිනිබ්බායදී මේ ජීවිතයේ දිහා තියෙනවා අනුපාන ආකාරයෙන් දකිනවා. කිනා ආකාරයෙන් සිත සම්බ්‍රහ්මචරයන් පතන් කරන යන අපරමිතත්තා ප්‍රදානාති. මගේ ධාතේ විශේෂයෙන්ම බකමතරයන් මේ බකමතරී ජීවිතයේ ගත කරලා ඉවරයි කියලා ඒක දෙක පටන් කරගෙන ඉන්න කලින් ඒක දෙක කරලා ඉවරයි නාකරන් එක්සත්තා කියන ඊට පස්සේ ගන්න දෙයක් නැහැ කියලා පදානාති උට අවබෝධ වෙනවා කියනවා. එතකොට මේ දුක මෙතනින් කෙලවෙලා කියලා කියනවා. ඒකට තමයි භව නිරෝධෝ නිබ්බානං භව නිරෝධෝ නිබ්බානං කියලා කියන්නේ. මේකම තමයි මේ පටිච්චසමුප්පාදය විස්තර කරන්නේ ප්‍රතිලෝම වශයෙන් විස්තර කරන්නේ උපාදාන පත්‍යා භවෝ භව පත්‍යා ජාති කියන එක අනිත් පැත්තට ප්‍රතිලෝම වශයෙන් කියනකොට උපාදාන රෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ කියලා කියනවා. දැන් මේකින් මේ ජාති නිරෝධ වුණා නම් නැත්නම් ඉපදීම නිරෝධ වුණා නම් එතෙමනි කියන අතර ජාති දුකකුත් නැහැ, ජරා දුකකුත් නැහැ, ව්‍යාධි දුකකුත් නැහැ, මරණ දුකකුත් නැහැ, ශෝක කරන පරිදේව කරන දුක් දුන්නක් වෙන දුක් නැහැ, අපේ සංපයෝග පිය නිප්පයෝග දුක් නැහැ, පංචස්කන්ධ තවත් මේ දුක් නැහැ. ඒක නිසා ජාති නිරෝධා ජාති නිරුද්ධ වුණාට පස්සේ ඔක්කොම අරතියකු ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාර විද්ධාහං තීනේ සියල්ල නිරුද්ධ වෙනවා. ඒක මේ පස්සේ වෙනස් වෙන දුක්ඛ සංස්කාර නිරෝධෝ හෝටි. මේ දිගින් දිගට පැවතගෙන යන මේ දුක්ඛ සංස්කාරයේ නිරෝධයේ නිරසින විසඳවන්නේ කියලා එයා දකිනවා. ඉතින් මේ ඉස්සෙල්ලා කලින් කියපු පොත්පත් කියන බොහෝ මේ හෝ නැත්නම් සෝවාන් සකදාගාම අනාගාම සත්වල සිටින කෙනාට ඒ සත්‍යය දැකෙන්නට බැහැ. ඒක නිසා ඒ හේතු පිළයාගේ චතුර කියලා පමණ සත්‍යය අනුව ඒ උපාදානයක් තියෙනවා. ඒක නිසා කන්න බබක් තියෙනවා. ඒක අනුකූලවට ඒ සම්පත් වෙන වෙනත් හේතුත් තියෙනවා. ඒක නිසා නැවතන දුක දෙනවා. භවපච්චා ජාති ජාතිපච්චා ජරාමන් සෝක පරිදේව දුක් දොම්නස් පායස සම්බන්ධේ ඒ මේ සත්‍යයේ වලස දුක් කන්දස් සම්බියෝගෝ ජාති කියන දෙනකොටම ජරා ව්‍යාධිය මරණය සෝක පරිදේව දුක් දොම්නස් ආදී ඕකෝම දුක් සම්බන්ධතාවයේ නැවත නැවත බලා යන්නට පටන් ගන්නවා. දුකේ සම්භවයේ එලෙසින මේ විදිහට බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය විස්තර කළා. එහිදී මේ දැනට දැන් තේරෙන්න ඕන විඥාන විඥාන පත්‍යාන රූපණාදී වශයෙන් ඒ කර්ම විස්තර කරන මුතේ ඥානමාසේ දක්වන්නේ දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය සත්‍ය කියලා තුනක් ආපාරයි. ඔකේ ප්‍රතිලෝම වශයෙන් දක්වන විදිහ අවිජ්ජා නෝද සංකාර සත්‍ය ධර්මයන් හැම කෙනෙකුටම තේරුම් ගන්නට ඕන. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් හැම ප්‍රතිවිරෝධකව සම්පූර්ණ කරන්නේ ඕක ඒකෙන් මම ලබන්නට පුළුවන්. ඒ නිසා පටිච්ච සම්පදා ධර්මයන් හැම කෙනෙකුට අවබෝධය තුළ නිවන් ලබන්නට පුළුවන්. අපි උපදේශ කරගෙන ඉතින් නිවන් ලබපුවායි කියනවා. එතකොට මේකත් එහෙම නිවන් ලැබීමේ පටිච්ච සම්පදා ධර්මයන් උපයෝගී කරගන්නට අවශ්‍ය වෙනවා. මේ පටිච්චසමුප්පාද ධර්මයන් පැහැදිලිවම අවබෝධ වී සමාගයේ සිටට පෙනෙනයි. කී පොතක තියෙන දෙයක් ධර්මදේශනාවක තියෙන දෙයක් මතක තබා ගන්නට පුළුවන් උපමනෙ. නැත්නම් මේක කියපොදේ තේරුම පමණින් මේ පටිච්චසමුප්පාද ධර්මයන් තම අවබෝධ කරගාය කිසිසේත්ම නොසිතියි. ඒක නිසා මේ අවබෝධය සමාගයේ සිටට පෙනෙනට වන සම්මතම අවබෝධය. මේ අවබෝධයේ ඇති වුණාට පසුව මේ පටිච්චසමුප්පාද ධර්මයන් තොලින් ඥාන 77ක් උපදවා ගන්නට පුළුවන්. ඒ පරිසම්පාද ධර්ම 11ක් වලින් ඒ ඥාන 77ක් උපදවා ගන්නා විට කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන් වෙනවා. අපි එකක් කතා කරන්න. එතකොට අනිත් ඒවාට ඒ අනුසාරයෙන් මෙහාට හිතා ගන්නට පුළුවන්. දැන් ජාතිපච්චා ජරා මරණ කියලා කියන්නේ ජාති නිරෝධ ජරා මරණ නිරෝධ. මේක කියනකොට ජාතිපච්චා ජරා මරණ තියනවා නම් ඒකත් එක්තරා නියමයක් තමයි හදිසියේම තියෙනවා. ජාති නිසා ජරා මරණ දුක් ඇදීනවා. මේ අවස්ථාව වශයෙන් දීපිකයි අපි ගත්තේ ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුභාස සම්බන්ධ කියන පාඩේ. ඒක ජාති නිසා ජරා මරණ නැති වෙනවා කියලා කමන්ට පැහැදිලිවම තේරෙනවා. ඒකත් එක්තරා ඥානයක්. අතිසම්පිය අධ්‍යාන ඥාතපත්‍යාදරා මනන්ඥාන. ඉස්සරත් මේක මේ විදිහ තමයි ඇති වෙන්නේ කියලා කමන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරෙනවා නම් ඒකත් එක්තරා ඥානයක්. අනාගතම්පිය අධ්‍යාන ඥාතපත්‍යාදරා මනන්ඥාන අනාගතයක්. අනාගතයේ මේක ජාතිය නිසා ජරා මරණය වෙන විදිහට සිදුවන්නේ කියලා සමන්ත පැහැදිලිව පෙන්නලා දැක්වෙනවා නේ. ඒකත් නෑ මෙතන අතීත අනාගත වර්තමාන වශයෙන් ඕකරම පිළිවෙල ඒ කරුණම කොටස් තුන ආකාරයකින් දැකෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන්ම තවත් පළල කරන ගැඹුරින් දකිනවා. අතීතම්පි අධධාන ජාතිපත්‍ය ජරා මරණ ඥාන අනාගතම්පි අධධාන ජාතිපත්‍ය ජරා මරණ ඥාන පච්චුම් කන්නම් තෙමින් ඥානේ වර්තමාන වශයෙන් ජාතිපත්‍ය ජරා මරණ ඥාන අස්ති ජාතියා නැත්ති ජරා මරණ ඥාන මේ ජාතිය නැත්නම් ජරා මරණයක් නැහැ. ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ කියන එකයි කියන්නේ. අසති ජාතිය ජාති නැත්නම් ජරා මරණයක් නැහැ කියන එකත් නුනා. ඒකත් අතීතයේ ජාතිය නැති වුණා නම් ජරා මරණයක් නැහැ. අපි ගියාස්මින් අපිට මේ ජාතිය ගෙන දෙන්න උනන් භවයේ දෙන දුන්නු කර්ම ශක්තිය නිරුද්දලා මේ ධාතිය ඇතුලේ නැත්තම් මේ දැන් බිඳපු දුක් එකක්වත් නැතුවන්නේ අනාගතං කියත්තහනං අනාගතයේ අසති ධාතිය අනත්ති ධාතිය මන්නම් තියනනම් ධාතිය නැත්තම් ජරා මරණයක් නේ මෙතන කොටස් තුන තුන අල්පම හයක් කියලා ධම්පිස්සං ධම්මච්චිත ඥානං සම්පේ කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං තී ඥාන මේ පිළිබඳව සමහරට ඇති වුණා නම් යමකසේ නුවණ ඒ නුවණ තමයි අනිවේ ලැබෙන්නේ ඒ නුවණ තමයි දෙයක් නෙවෙයි එතනක් තියෙන්නේ හොද සංස්කාර ධම්ම වාසියක් ඇතිවීම මේ සංස්කාර ධම්ම ධම්පිස්සං ධම්මච්චිත සම්පේ කය ධම්මං සේවිසෙන්න ධම්ම වය ධම්මං සම්පෝණයෙන් බැහැලා විනාශේ යන ධම්ම විරාග ධම්මං නැහැලීත ධම්මයක් එකෙන ඇලීමට බඳින් නොකර ඉඳා නිරෝධ ධම්ම සම්පූර්ණයෙන් නිරුද්ධ වී යන ධම්මය කියලා මේ එක එකක් අරගෙන සම්පූර්ණ නිවනේ සම්මස්තය කරමින් දැක දැක වාසය කරන කෙනෙකුට ওই නිරෝධ ධම්මන් කියන එක අත්දැකීම විතර නාම රූප ධර්මයන්ගේ නිරෝධේ අත්දැකලා නිවන් ලබන්නට පුළුවන්. ඒ විදිහට අවිද්‍යාපත්‍ය සංඛාරාදී නාමයන්ට අවිද්‍යානාති සංඛාරාදී නාම ආදී වශයෙන් ඒවා හිතා ගන්නට පුළුවන් වෙන්නේ තෝරන. මේ සෑම කොටසක්ම මේකේ පරිසම්පාදයේ අංග 12ක් තියෙන මේ දෙකක් සම්බන්ධ වෙන නිසා මේ විදිහේ 11ක් එන්නේ. ඒකට එක එකට හත හත වෙනවා නාම 77ක් ඇටියෙ. සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වන්නේ පරිසම්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සම්මස්නේ කියන බව පොත්වල දක්වා තිබෙනවා. මේ ශාස්ත්‍ර පුලන් මේ පරිසම්පාද ධර්මයන් සම්මස්නේ කිරීම මෙවන්ව අවබෝධ කරගන්නේ සඳහා ගැඹුරු තියුණු විසඳ ප්‍රඥාවක් තිබෙන හැටුවා. තීක්ෂණ ප්‍රඥාවක් තිබෙනවා නැති ගැඹුරේ තියෙන්නේ මම දන්නවා. එතකොට අප මේ දක්වා මේ දෙකේදී බහපච්චා ජාති කියන එක බහුවේ නිසා ජාති වෙන දෙනවා. එතකොට බහුවේ නිසා ජාති වෙන දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ කර්ම බව නිසා ජාති වෙන දෙනවා කියන එකයි. නැත්නම් මේ උත්පත්ති බව නිසා ජාති වෙන දෙනවා කියන එක නෙවෙයි. මොකද මේ කර්ම බව උත්පත්ති බව කියලා මේක පොඩක් දෙකකට බෙදලා පොත්වල දක්වලා තියෙනවා. ඒවා මේ ඇයිද සමහර ධර්ම දේශනාව ලැහෙනවා. කියවන්න ලැබෙනවා ඒ නිසා ඒ කර්ම ඉදිරිපත් වෙනවා. එතකොට ඒ බව උපුටනන්නට අපි ප්‍රකාශ කළා. අර මනහකී විපාක දීමට තරම් කර්මයක් නැත්නම් කාම භවයක් පනවන්න පුළුවන් දෙ කියන කරුණ. කාම දහසේ පක්ඛංච ආනන්ද සම්මන්නා භවිස්ස අපිනකෝ කාම භවෝ පන්නානේ තාදී වශයෙන්. ඒකට ඒ වන්දේ නිසා සම්මනරදීපදී මේ දී ශේත්‍රේ වන්නේ කම්මං චෙත්තං ශේත්‍රේ කර්මයි. විඥානයෙන් දීගම් ප්‍රතිසන්දි විඥානයේ දීදේ ඒක දිනු වීමට සංහාසයෙන් හෝෂණයේ සිය සිතමනේ අල්ම ආදී සංහාවයි අවිද්‍යාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් නැසීලා සංහාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වර්ණාන සංනා සංවේදනා සංස්කාරණ ඒ සත්‍යයන්ද ඒක නිසා මේ විඥානයේ ගිහිල්ලා කාම දහස් වල රූප දහස් වල අරූප දහස් වල කාම භව රූප වල රූප භව රෝකේ පහළවන්නට පුළුවන්. එතකොට මේ සම්ම මරණ මොහොතේ ඉදිරිපත් කරන ආකාරයක් තියෙනවා ගරුක සම්මාදින පසත්තා කියලා. ඒක නම් මෙදීපත් වෙන විට නිමිති වශයෙන් ඉදිරිපත් වෙන කර්මයෙන්ම කර්ම නිමිත්තක් හෝ ගත නිමිත්තක්. මේ කොයි ආකාරයෙන් මෙදීපත් වුණත් එහිදී සමාන්තර පංචස්කන්ධ ලෝකයක් කරමු වෙන බවයි තේන්නුනේ. පංචස්කන්ධ ලෝකේ සමාධි ස්කන්ධ හතරක් පන්න පුළුවන් නැත්නම් ස්කන්ධ පහම ගන්නත් පුළුවන්. එතකොට මේ කර්ම විඥානය එතනම නැවත පුනම් භවය ගෙද දෙනවා. ඒකට උපකාර වෙනවා තමන් යම් කිසි ප්‍රාර්ථනාවක් ලැබලා තියෙනවා නම් ඒ ප්‍රාර්ථනාව එකවර ප්‍රාර්ථනා කරලා නැවි බොහෝ කාලයක් තිස්සේ ආචින්න කම් වශයෙන් ප්‍රාර්ථනා කරලා 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 ඉගෙන ඒ ප්‍රාර්ථනාව උපකාර වෙනවා. එතකොට මේ කම්ම විඥාන තිබිලි නිසා කම්ම විඥාන මරණ මොහොතේදී පහළවන්නේ කිසිසිතේ නෙවෙයි උපදී නැතිනම් කම්ම විඥානය තුළින් මේ කම්ම විඥාන කියලා ප්‍රතිසංගයක් ගැන දෙන්නේ කම්ම තිබෙන නිසාම නෙවෙයි අවිද්‍යා සංහා උපාදාන මමගේ කියන ගියමාදී තවත් කරුණ පාවාසයක් හේතු මොහොත වෙලා කම්ම සංස්කාර විවාහයන් සිටින ගැනීම යාමේ ශක්තිය තිබෙන නිසා කියන එකයි තියෙන්නේ. එවැනි කෙනා නැවත නැවත බහුපත්‍යා භවනිසා ජාතිය ලැබෙනවා. ඒකේ ජාතිය ලැබුවාට පසුව ජාතිපත්‍යා ජරා මරණ, මේ ජරා මරණ ශෝක පරිදේවාදී දුක්ඛ සංසාරවල නැවත නැවත ඇති වෙන්නට පටන් ගන්නවා. මේ විදිහටයි මේ දුකේ සම්භවයේ සිදුවන්නේ. ඔකේ අනිත් පැත්තේ ජාතිය නිරුද්ධ කරනවා නම්, උපාදාන නිරුද්ධ කරනවා නම්, භව නිරුද්ධ කරලා, භව නිරුද්ධ කරනවා නම් ජාතිය නිරුද්ධ කරලා. එවැනි ප්‍රේක්ෂිතේ ස්වරූපේ සහ එවැනි කෙනෙක් මරණ මොහොතේදී සමාගයේ ඒ සරණ ආකාරයේ දකින්නේ කොහොමද කියන කරුණයි ඊළඟට අපි ප්‍රකාශ කරන්නේ. ඒ විදිහට කියලා මේ කරුණ තුනේ නිවන් ලබන්නටත් පුළුවන්, නිවන් ලබන්නට නම් මේ සෑම එකක්ම අතීත අනාගත වර්තමාන වශයෙන් අනුලෝම සහ ප්‍රතිලෝම වශයෙන් සිදුවන ආකාරයේදී තියෙන සියලුම ප්‍රඥාව සමාගයේ දැනීම සියල්ලම සංස්පාද සමය ධර්ම විරාග ධර්ම නිකුත් ධම්මන් වශයෙන් දකින්නට කියලා එන්නුම් ප්‍රදේශයේ කරන විට මේ නැත්ත කියුණු ප්‍රඥාවක් තියෙනවා නම් විවිධ දැකියකින් නිබ්බේධික ප්‍රඥාවක් තිබෙනවා නම් ඒ ප්‍රඥාව උපදින මේ සංස්කාර ලෝකය අතහැරන් යන ලබන්නට පුළුවන් වෙනවා. ඒකේ නොහැකියුවත් මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය ඒකාන්ත වශයෙන් මේ ඇතිවන දෙයට උපකාර වෙනවා. ඇති ඒක නිබඳ නම් කිසිය අවබෝධයක් ඇති කරගත්තා නම් ඒක තමයි විශේෂ තුන සම්මාදිට්ඨිය කියන ආර්යසත්‍ය මාර්ගයේ ඵලයෙන් සංගය දිනු කර ගැනීමට උපකාර වෙනවා. ඒක විනත් වෙන ලබා ගැනීමට ඒ මේ ධර්ම ශ්‍රවණය කිරීමේ හේතු උපනිෂ්ඨය වෙනවා. ඇති කිසියමයි වෙනවා කියලා අසංසනය කරන මෙම දේශනා මාලාව අධ්‍යයනය කිරීමකට අපි බලාපොරොත්තු වෙනවා.